හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් දුටු ගැමුණු ආරණ්‍ය සේනාසනිය මගින් පවත්වනු ලබන භාවනා වැඩමුළුවේ ධර්මදේශනා පැයටයි මේ පින්වතුන් සහභාගී වෙලා ඉන්නේ. ඒ සඳහා කවුරුත් තැම්පත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්ඛති බහුදුක්ඛෝ අයං කායෝ බහුවාදීනවෝ ඉතිමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජಂತಿ සේයතිදං චක්ඛු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ ශීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ දහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡාපක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඨෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තං මදුමේහෝ අංසා පිලකා බගන්දලා පිත්ත සමුට්ඨානා ආබාධා සිම්ම සමුට්ඨානා ආබාධා වාත සමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා උපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්හං දිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥාති. හඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්වතුන් අදත් දුටු ගැමුණු ආරණ්‍ය සේනාසනිය මගින් පවත්වනු ලබන භාවනා වැඩමුළුවේ ධර්මදේශනා පැයටයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මේ පැයේදී සාකච්ඡා කරගත් ආකාරයට ශ්‍රුතමේ වශයෙන් කරුණ ඉදිරිපත් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයෙක්ට ඒ භාවනා කෘත්‍ය සාර්ථක කරගන්නට එක පැත්තකින් අනුග්‍රහ කරනවා ශ්‍රුතමේ වශයෙන්. මේ සඳහා සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදිච්ච සූත්‍ර දේශනාවක් ඉදිරියෙන් තියාගෙන තමයි ඒ කරුණු කාරණා ගොනු කරලා මේ පින්වතුන්ට ඉදිරිපත් කරගන්නේ. මේ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය සම්බන්ධ කරගනිමින් දේශනා මාලාවක් විදිහට මේ ගිරිමානන්ද සූත්‍රය සාකච්ඡා කරගන්නට තමයි අපි බලාපොරොත්තු වුණේ. ඒ අනුව අපි ගිරිමානන්ද සූත්‍රයෙන් මේ වෙනකොට දේශනා කිහිපයක්ම පවත්වලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ නිදාන කතාව පිළිබඳව පොඩි මතක් කිරීමක් කරලා දුන්නොත්, සර්වච්ඡන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරනකොට ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ අසනීපයට පත් වෙනවා. ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ, හටගත් ආබාධ ඇතිව දුකටපත් වෙලා ගිලන් බවටපත් වෙලා ඉන්නවා. මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බැහැ දකලා සැප දුක් විමසලා භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේව වන්දනා කරලා පසකින් වාඩි වෙලා සර්වචන් වහන්සේට ආරාධනා කරනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ හොඳටම අසනීප වෙලා දුකටපත් වෙලා ගිලන් බවටපත් වෙලා ඉන්නේ. ස්වාමින් වහන්සේ උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් වඩිනවනම් හොඳයි කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, ආනන්ද, එහෙනම් මේ දස සංඥාව ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහ දේශනා කරන්න. එතකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මේ දස සංඥාව අහලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීපේ සංසිඳෙයි කියලා. ඒ අනුව සර්වචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ දස සංඥාව දේශනා කරන්නට යෙදුණා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්චා සංඥා, ආනාපාන සති කියලා මෙන්න මේ සංඥා 10 සර්වචන් වහන්සේ මාත්‍රිකා වශයෙන් දේශනා කළා. ඊළඟට මේ එක එක සංඥාවක් පිළිබඳව, ඒ මාත්‍රිකා කරපු සංඥාවක් පිළිබඳව විස්තර කරන්නට යෙදුණා. කතමාචානන්ද අනිච්ච සංඥා. මොකක්ද ආනන්ද මේ අනිච්ච සංඥාව කියන්නේ කියලා. අනිච්ච සංඥා වශයෙන් සර්වජන් වහන්සේ දේශනා කළේ මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යාන දර්ශනාවෙන් යුක්තව අනිත්‍ය දක්නාසුලුව වාසය කිරීම සම්බන්ධයෙන්. රූපේ අනිත්‍ය, වේදනාවේ අනිත්‍ය, සංඥාවේ අනිත්‍ය, සංඛාරේ අනිත්‍ය, විඥානේ අනිත්‍ය වශයෙන් දැක ගන්නාසුලුව වාසය කරන එකට අනිච්ච සංඥාව කියලා සර්වජන් වහන්සේ දේශනා කළා. අපි එක දේශනාවකදී, එක භාවනා වැඩමුළුවකදී මේ අනිච්ච සංඥාව පිළිබඳව සාකච්ඡා කළා. ඊළඟට සර්වජන් වහන්සේ දේශනා කළේ කතමාචානන්ද අනත්ත් සංඥා. මොකද්ද මේ අනාත්ම සංඥාව කියලා කියන්නේ? එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ආධ්‍යාත්මික බාහිර ආයතන 6 අනාත්ම ස්වභාවයෙන් දක්නාසුලුව වාසය කිරීමට තමයි මේ අනාත්ම සංඥාව කියලා කියන්නේ කියලා. රූපේ අනාත්ම බව, ඇහි අනාත්ම බව, ඒ වගේම ශබ්දේ අනාත්ම බව, කනේ අනාත්ම බව, ඒ වගේම ගඳ සුවඳේ අනාත්ම බව, නාසයේ අනාත්ම බව, ඒ වගේම දිවේ අනාත්ම බව, ඒ වගේම රසයේ අනාත්ම බව, ඒ වගේම කයේ අනාත්ම බව, ස්පර්ශයේ අනාත්ම බව, ඒ වගේම මනසේ අනාත්ම බව, ධර්මයන්ගෙන් අනාත්ම බව. මෙන්න මේ අනාත්ම සංඥාව ඇතිව ආධ්‍යාත්මික බාහිර ආයතනවල වාසය කිරීමට කිව්වා අනාත්ම සංඥාව කියලා. ඊළඟට සර්වජන් වහන්සේ දේශනා කළේ කතමාචානන්ද අසුභ සංඥා. මොකද්ද මේ අසුභ සංඥාව කියන කාරණාව? එතනදී උද්දම් පාදතලාදෝ කේශමත්තකා තච පරියන්තං පූරන් නානප්පකාරස අසුචිනෝ පච්චවෙක්කති. මේ කෙස්තලයෙන් පහළ පාදාන්තයෙන් ඉහළ හැම පිරියම් කරලා තියෙන නානාප්‍රකාර අසුචියෙන් පිරීගත් මේ කයෙහි අසුභය මෙනෙහි කිරීමට කියනවා අසුභ සංඥාව කියලා. අත්තිමස්මින් කායේ කේශාලෝ මානකා දන්තාදී වශයෙන් ඒ තියෙන කොට්ටාශයන්ගේ පිළිකුල මෙනෙහි කිරීමට අසුභ සංඥාව කියලා කියනවා. ඒ පිළිබඳවත් අපි ගියවර දේශනාවේදී සාකච්ඡා කළා, කොහොමද මේ අසුභ සංඥාව දියුණු කරගන්නේ කියලා. අද දවසේ අපිට සාකච්ඡා කරගන්න තියෙන්නේ ආදීනව සංඥාව පිළිබඳව. ආදීනව සංඥාව කියන එක බොහොම පුළුල් පරාසයක විහිදිච්ච ධර්ම කොටාසයක්, ධම් පරියාය. සර්වචන් වහන්සේ විවිධ ඒ අහන පුද්ගලයාගේ ස්වરૂපය අනුව ඒ පසුබිමට සාපේක්ෂව මේ ආදීනව සංඥාව බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. විතක කයේ ආදීනව පෙන්නලා තියෙනවා. විතක කාමයේ ආදීනව පෙන්නලා තියෙනවා. විතක සතර මහා ධාතුන්ගේ ආදීනව පෙන්නලා තියෙනවා. විතක පංච උපාදානස්කන්ධය ආදීනව පෙන්නලා තියෙනවා. මේ වගේ ඊටාම රළු මට්ටමේ සිට සියුම් මට්ටම දක්වා විහිදී යන පරාසයක තමයි මේ ආදීනව සංඥාව තියෙන්නේ. මේ ගිරිමානන්ද සූත්‍රයේදී සර්වජන් වහන්සේ විස්තර කරේ මේ කයේ තියෙන ආදීනව පිළිබඳව. අපි බලමු කොහොමද සර්වජන් වහන්සේ මේ ආදීනව සංඥාව විස්තර කරේ කියලා. මූල පාඨයේ වශයෙන් තබාගත් ඒ සූත්‍රයේ කොටස අපිට තේරෙන ප්‍රමාණයෙන් සාකච්ඡා කරන්න බැලුවොත් එතනදි සර්වජන් වහන්සේ දේශනා කරන්නේ කතමාචානන්ද ආදීනව සංඥා. කුමක්ද ආනන්ද මේ ආදීනව සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්ඛති. මේ ශාසනයේ සසර බිය දක්නා වූ සංසාර බියෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යම්කිසි කෙනෙක් අරණ්‍යට ගියේ හෝ ගහක් මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට එහෙම නැත්නම් භාවනා කරන හිස් ගේකට ගියේ හෝ ගිහිල්ලා ඉතිපටි සංචික්ඛති. මෙන්න මෙහෙම නුවණින් කල්පනා කරලා බලනවා කොහොමද? බහු දුක්ඛෝකෝ අයංකායෝ බහු ආදීනෝ. මේ කය කියන එක බොහෝ දුක් සහිත දෙයක්. බහු ආදීනෝ බොහෝ දුස් සහිත ආදීනව සහිත දෙයක්. ඉති ඉමස්මින් කායේ විවිධ ආබාධ උප්පජ්ජಂತಿ. මේ කයේ විවිධ ආබාධ හට ගන්නවා. ශේයති දං කවර ආබාධද යත් චක්කු රෝගෝ. ඇහි රෝග හට ගන්නවා. මේ පින්වතුන් අහලා තියෙන විවිධාකාර ඇහැට ඇහැ සම්බන්ධව රෝග, ඇස් පෙනීම සම්බන්ධව ඇහි සුද ඇති වෙනවා කියනවා. විවිධාකාර නම් වලින් අද සමාජයේ ඇස් රෝග තියෙනවා. ඊළඟට සෝත රෝගෝ, කනේ රෝග තියෙනවා. විවිධාකාර කනේ රෝග. මේව තමයි ආදීනෝ. මේ කයේ තියෙන දොස්, එහෙම නැත්නම් කයේ තියෙන ආදීනව පක්ෂේ මේ ਸਰුවච්චන් වහන්සේ දේශනා කරන්නේ. යමෙක් හරියට මේ ආදීනව තේරුම් ගත්තොත් එයාට නිබ්බිදාව කියන කාරණාව, කලකිරීම කියන කාරණාව සකස් වෙනවා. ඊළඟට ਸਰුවච්චන් වහන්සේ දේශනා කරන්නේ ගහන රෝගෝ. ගහන කියලා කියන්නේ නාසයේ ආබාධ. විවිධාකාර නාසයේ ආබාධ තියෙනවා. ඊළඟට જીවහා රෝගෝ. ඒ කියන්නේ දිවේ ආබාධ. විවිධ දිව සම්බන්ධ ආබාධ හට ගන්නවා, රෝග හට ගන්නවා. ඊළඟට කාය රෝගෝ. කයේ විවිධ රෝග තියෙනවා. ඒවා නම් කරන්නත් බැ. අද කාලේ රෝගවල නම් කිව්වොත් කියලා නිම කරන්න බැ. ඒ සම්බන්ධ විශේෂයෙන් වෛද්‍යවරු ඉන්නවා, කාය විශේෂඥ වෛද්‍යවරු කියලා. ඉතින් ඒ වගේ විවිධ ආබාධ කය සම්බන්ධව හැදෙනවා. ඊළඟට සීස රෝගෝ. හිසේ ආබාධ හැදෙනවා. ඔළුවේ කැක්කුම් කියන්නේ කාණේවා. ඊළඟට කන්හ රෝග. කන්හ කියලා කියන්නේ කන ආශ්‍රිතව, අපි හිතමුකෝ කම්මුල, කම්මුලේ රෝග. කම්මුල් ගාය කියලා කියන්නේ ඒවා. ඊළඟට මුඛ රෝග. මුඛයේ විවිධ ආබාධ හට ගන්නවා. මුඛ පිළිකා කියයි, විවිධාකාර ආබාධ. ඊළඟට දන්ත රෝග. දත්වල ආබාධ හට ගන්නවා. අපි කොච්චර ලස්සනට දත් ටික තියාගෙන හිටියත් විවිධ ආබාධ දත්වල හැදෙනවා. දත් පණුව කනවා, එතකොට විදුරු මස් දිය වෙනවා, දත් සෙල වෙනවා, බොහෝ ආබාධ. ඊළඟට කාසෝ. කාසෝ කියලා කියන්නේ කැස්ස. ඊළඟට සාසෝ. සාසෝ කියලා කියන්නේ ඇදුම. ඊළඟට පිනාසෝ. පිනාසෝ කියලා කියන්නේ පිනසය. හැදුනහම බොහෝම අමාරුයි, හොටු දියර ගලනවා. මේ පින්වතුන් දන්නව ඇතිනේ. ඊළඟට ඩහෝ. ඩහෝ කියලා කියන්නේ බඩේ දැවිල්ල. බොහෝ අයට තියෙන රෝගයක්. ඊළඟට ජරෝ. ජරෝ කියලා කියන්නේ උණ. ඊළඟට කුච්චි රෝගෝ. කුච්චි රෝගෝ කියලා කියන්නේ බඩේ හටගන්නා විවිධාකාර අපහසුතා. ඊළඟට මුච්ඡා. මුච්ඡා කියලා කියන්නේ සිහි නැතිවීම. ඊළඟට පක්ඛන්දිකා. ඒ කියන්නේ ලේ බඩ යාම. ਸਰවචන් වහන්සේටත් අවසානයේදී ලෝහිත පක්ඛන්දිකා රෝගයෙන් පිළිනා කියලා අහලා ඇතිනේ. ඒ ලේ බඩ යාම. ඊළඟට සූලා. සූලා කියලා කියන්නේ මේ විවිධාකාර ඉදීමීම නිසා ඇතිවන අපහසුතා. ඊළඟට විසූචිකා. විසූචිකා කියලා කියන්නේ කොලරාව. ඊළඟට කුට්ටං. කුට්ටං කියලා කියන්නේ කුෂ්ඨ. ඇතමෙක් ලාදුරු රෝගය කියලා කියනවා. ඊළඟට ගණ්ඩෝ. ගණ්ඩෝ කියලා කියන්නේ කයේ හටගන්නවා gadu, gedi ඒවා. ඊළඟට කිලාසෝ. කිලාසෝ කියලා කියන්නේ සුදු කබර කියන එකට. ඊළඟට සෝසෝ. සෝසෝ කියලා කියන්නේ ෂය රෝගය. ඊළඟට අපමාරෝ. අපමාරෝ කියලා කියන්නේ අපස්මාරය, මීමස්මරය කියලා කියන්නේ. ඊළඟට දද්දු. ඒ කියන්නේ දද එහෙම නැත්නම් පණු කැවිලි ওই රෝගයට. ඊළඟට කණ්ඩු. කණ්ඩු කියලා කියන්නේ කහනවා. ශරීරයේ විවිධ කැසීම් ආබාධ ඇති වෙන්නේ කණ්ඩු. ඊළඟට කච්චු කියලා කියන්නේ එතනදත් කහන රෝගයක් තමයි. මේක සාමාන්‍ය විදාරණය කියලා කියනවා සාමාන්‍ය සිංහලට පෙරලනකොට. ඊළඟට රකසා. රකසා කියලා කියන්නේ පාලියෙන් මේ නියපොත්ත හැම සිදුරු කරගෙන ගිහිල්ලා බොහෝම අපහසුතා ඇති කරනවා. අන්නේ රෝගයට රකසා කියලා කියනවා. ඊළඟට විතච්චිකා. විතච්චිකා කියලා කියන්නේ සරව බිබිලි වලට. මේ ඔක්කොම මේ කයේ තියෙන ආදීනව පක්ෂ, මේ කයේ තියෙන දෝෂය පෙන්වන්නේ මේ ශරුවචන වහන්සේ. බොහෝ ආබාධ හටගන්න මේ කය බොහෝ දුක් සහිතයි, බොහෝ ආදීනව සහිතයි. මෙන්න මේ කයේ විවිධ ආබාධ හටගන්නවා කියලා මේ එකින් එකට මේ පෙන්වන්නේ ඒ හැදෙන්නා වූ ආබාධ. ඊළඟට පෙන්නවා ලෝහිත පිත්තං. ඒ කියන්නේ රක් පිත්ත රෝගය. රක්ත පිත්ත රෝගය කියලා කියන්නේ ඒක. ඊළඟට මදුමේහෝ. මදුමේහෝ කියන්නේ දියවැඩියාව. ඊළඟට අංසා. අර්ෂස්. පිලකා. පිලිකා රෝගය. බගන්දලා. ඒ කියන්නේ අර්ෂස් නිසා හැදෙන අපහසුතාවයක් තමයි රෝගී තත්වයක් බගන්දලා කියලා කියන්නේ. බොහෝම අපහසු රෝගී තත්වයක්. ඊළඟට පිත්ත සමුට්ටාන ආබාධ. පිත්ත නිසා හටගන්න රෝග තියෙනවා. ඊළඟට සෙම සමුට්ටාන ආබාධ. සෙම නිසා හටගන්න රෝග තියෙනවා. ඊළඟට වාත සමුට්ටාන ආබාධ. වාතයේ කිපීම නිසා හටගන්න රෝග තියෙනවා. ඊළඟට සන්නිපාතික ආබාධ. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන වාපිත් සෙම් කියන මේ තුන් දොස්ම කිපිලා එක්තැනකට එකතු වෙලා හටගන්න ආබාධ. ඊළඟට උතු පරිණාමජ ආබාධ. විවිධාකාර ඍතු විපර්යාස නිසා අපේ ශරීරවල ආබාධ හට ගන්නවා. ඊළඟට විෂම පරිහාරජ ආබාධ. යම් යම් අසප්පාය කරුණු සේවනය කිරීම නිසා හට ගන්න විවිධාකාර ආසාද්මිකතා තියෙන්නේ. අන්න ඒවට කියනවා විෂම පරිහාරජ ආබාධ කියලා. ඊළඟට ඕපක්ඛමික ආබාධ. ඒ කියන්නේ සමහරු මේක බෝ වෙන රෝග යටතට ගණන් ගන්නවා. සමහරු උපක්‍රමයකින් හට ගන්නා රෝග, සමහරු කියනවා හදිසි අනතුරකින් පස්සේ හට ගන්නා රෝග ආදී වශයෙන් අර්ථකථන දීලා තියෙනවා මේ ඕපක්‍රමික ආබාධ කියන එකට. ඊළඟට කම්ම විපාකජ ආබාධ. කර්මය නිසා හට ගන්න රෝග, පුරාණ කරන ලද කර්ම නිසා හට ගන්න රෝග තියෙනවා. ඊළඟට සීතං. සීතල මේ කයට තියෙන ආදීනව, කයට සිසිලස දැනෙනවානේ, ඒකත් මේ කය ආදීනාවක් වශයෙන් දක්වන්නේ සර්වචනාසි. උන්හං. උණුසුම දැනෙනවා, ඒකත් මේ කයට තියෙන ආදීනාවක්. jigacchaa. බඩගින්න දැනෙනවා, මේ බඩගින්නත් මේ කයට තියෙන ආදීනාවක්, දෝෂයක්. පිපාසා. අපිට පිපාසය දැනෙනවා, ඒකත් ආදීනාවක්. උච්චාරෝ. ඒ වගේම මල පහ කරන්න වෙනවා, වැසිකිලි කරන්න වෙනවා, ඒකත් කය ආදීනාවක්. ඊළඟට පස්සාවෝති. ඒ කියන්නේ මුත්‍ර කරන්න වෙනවා, මේකත් කයේ ආදීනවා. මෙන්න මෙහෙම සර්වජන් වහන්සේ 48ක් පෙන්නනවා. ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සවීර්ති. මෙන්න මෙහෙම නුවණින් සලකනවා නම් මේකේන මෙන්න මේකට තමයි ආදීනවානුපස්සනාව පස්සනාවෙන් යුක්තව වාසය කරනවා කියලා කියන්නේ කියලා සර්වජන් වහන්සේ දේශනා කරනවා. අන්න එහෙම ආදීනව දැනගනිමින් වාසය කරන එකට කියනවා අයං උච්චතානන්ද ආදීනව සංඥා. අන්න එහෙම වාසය කරනවා නම් ඒක ආදීනව සංඥාව කියලා සර්වජන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේක සමා සර්වජන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී මේ ආදීනව සංඥාව පිළිබඳ බොහෝම ඕන කෙනෙක්ට තේරෙන මට්ටමින් මේ ආදීනව කියන එක දේශනා කළේ. සර්වජන් වහන්සේ මං කියවන අවස්ථාවට පසුබිමට සාපේක්ෂවයි මේවා දේශනා කරන්න කියලා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හිටියේ බොහෝම දුකටපත් වෙලා, ගිලන් බවටපත් වෙලා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ කය පිළිබඳව යම් චන්දරාගයක් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට තිබුණා නම්, කැමැත්තෙන් හටගත් ආශාවක් තිබුණා නම් කය පිළිබඳව, ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ කයේ ආදීනව නිසා, මොකක්ද ආදීනවේ කියලා කියන්නේ මේ කය වෙනස් වෙනවා, විපරිණාම ස්වභාවයට, අන්‍යතා භාව ස්වභාවයටපත් වෙනවා. ඒ කියන්නේ ලෙඩ දුක් හට ගන්නවා. මේ හටගත් ලෙඩ දුක් හින්දා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ශෝක කරනවා නම්, පරිදේව කරනවා නම්, උපායාස කරනවා නම් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දුක හට ගන්නවා. ඒ කියන්නේ යම් කිසි කය පිළිබඳව යම් තාක් චන්දරාගය තියෙනවා නම් ඒ කය විපරිණාම ස්වභාවයට පත් වෙනකොට එහෙම නැත්නම් ආබාධ හට ගන්නකොට කය පිළිබඳව චන්දරාගය තියෙන නිසාම ගිරිමානන්ද ස්වාමින් වහන්සේට දුක හට ගන්නවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසෙ හිත ඇවුල් ඇති වෙනවා. ඇයි මට මේ ආබාධ ඇහැදිලා තියෙන්නේ? ඒ නිසා හරියට ධම වඩන්න හිත නැඹුරු වෙන්නේ නැහැ ගිරිමානන්ද ස්වාමින් වහන්සේට. අන්න ඒ නිසයි සරුවච්චන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේට පෙන්වලා දුන්නේ කතමාචානන්ද ආදීනව සංඥා. මොකද්ද මේ ආදීනව සංඥාව කියන්නේ? මේ කය කියන එක ආදීනවයන් පිරිච්ච තැනක්. මෙන්න මේ වගේ දුක් සහිත තැනක්, ආදීනම පිරිච්ච බොහෝ ලෙඩ රෝග හැදෙන තැනක්. ඒක පසුතැවීමට කාරණාවක් නෙමෙයි, දුක් වෙන්න කාරණාවක් නෙමෙයි, ශෝක කරන්න පරිදේව උපදවා ගන්න ඕන කාරණාවක් නෙමෙයි. හරියට මේ ආදීනවේ තේරුම් ගත්තොත් එයාගේ හිත ධර්මයේ පැත්තට නැඹුරු වෙනවා කියන්නේ නිබ්බිදාව පහළ වෙනවා. නිබ්බිදාව කියන්නේ කලකිරීම. යම් කිසි කෙනෙක්ට නිබ්බිදාව පහළ වුණොත් පින්වතුනි, එයාගේ හිත විරාගයේ පිණිස යොමු වෙනවා. නොවැල්ම පිණිස, කිසිම අරමුණක් පිළිබඳ වැළෙන්නේ නැති මනසක් පවත්වා ගන්න. ඒ විරාගයේ පින්වතුනි යොමු වෙලා පවතින්නේ විමුක්තිය පිණිස. විමුක්තිය යොමු වෙලා පවතින්නේ නිවීම පිණිස. එහෙනම් සර්වජන් වහන්සේ මේ ආදීනව සංඥාවෙන් ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ හිත නිබ්බිදාවට සකස් වුණොත්, ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ හිත නිබ්බිදාව පැතර යොමු කරපු නිසා වන්න ධර්මානුකූලව ගමන් කරොත් නිබ්බිදා විරාගා විමුක්ත විමුක්තියෙන් නිවනට පත් වෙනවා. ඉතින් මේ වගේ ඒ අවස්ථාවට අනුරූපවයි සර්වජන් වහන්සේ මේ ආදීනව කියන එක පෙන්නලා තියෙන්නේ. ඊළඟට මේ ආදීනවේ කියන එක තවත් ටිකක් ගැඹුරින් අපි කල්පනා කරොත්, අපේ කයේ හටගන්න ආබාධ කයේ තියෙන ආදීනවයක් තමයි. අපි මේ කය පවත්වන්නේ කුමක් සඳහාද? කෙටියෙන්ම කිව්වොත් පංචකාම සම්පatti භුක්ති විඳින්ද. ඒක පිළිගන්නවද මෙතන ඉන්න කට්ටිය? අපි මේ කය පවත්වන්නේ පස්කම් සැප විඳින්ද. ඇහෙන් ප්‍රියමනාප රූප බලන්ද, කනෙන් ප්‍රියමනාප ශබ්ද අහන්ද, නාසයෙන් ප්‍රියමනාප ගන්ධ විඳින්ද, දිවෙන් ප්‍රියමනාප රසයන් විඳින්ද, කයෙන් ප්‍රියමනාප ස්පර්ශ විඳින්ද. බලන්න මෙතන ඉන්න කෙනෙක්ට කිව්ව හැකිද මෙතනින් පස්කම් සැපෙන් තොර දෙයක් අපි බලාපොරොත්තු වෙනවා මේ කය පවත්වලා කියලා? මම හිතන්නේ නැහැ. බලන්න අපි කවුරුත් කැමතිද ඇහෙන් අප්‍රියමනාප රූප බලන්න, කනෙන් අප්‍රියමනාප ශබ්ද අහන්න කැමතිද, කවුරු හරි බයිනවට අපි කැමතිද? ඒ වගේම අකමැති ගන්ධයන් විඳින්න කැමති නැහනේ, අකමැති රසයන් විඳින්න කැමති නැහනේ, අකමැති ස්පර්ශ විඳින්න පහස විඳින්න කැමති නැහනේ. අපි මේ පස්කම් සැප සඳහා තමයි මේ කය පවත්වන්නේ. කය පවත්වීම කියන කය තුලත් ආදීනව තියෙනවා. ඊළඟට සරුවච්චන් වහන්සේ තවත් පසුබිමක දේශනා කරන මේ පංචකාමී ආදීනවකුත් තියෙනවා කියලා. කය පවත්වන්නේ පංචකාමී සඳහා. මේ පංචකාමී ආදීනව තියෙනවා කියලා සරුවච්චන් වහන්සේ බොහෝම ලස්සනට මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඒක තියෙන මජ්ක්‍ධිම නිකායේ. අන්නේ සූත්‍රයේදී බොහෝම ලස්සනට සර්වජන් වහන්සේ මේ කාමයන්ගේ ආදීනව දේශනා කරලා තියෙනවා. මේ පින්වතුන්ට කාමය කියනකොටම හිතට එන්නේ බොහෝම අප්‍රසන්න හැඟීමක් වෙන්න ඇති. නමුත් සර්වජන් වහන්සේගේ දහම හරියට තේරුම් ගත්තොත් කාමය කියන්නේ බොහෝම ගැඹුරු අර්ථකින් දේශනා කරපු වචනයක්. මම පැහැදිලි කරලා දෙන්නම්. පින්වතුනි, කාමය කියලා කියන්නේ අපිට තියෙනවා ඇහෙන් දැකිය යුතු ප්‍රියමනාප රූප, කනෙන් ඇසිය යුතු ප්‍රියමනාප ශබ්ද, නාසයෙන් දැනගත යුතු ප්‍රියමනාප ගඳ සුවඳ, දිවෙන් දැනෙන ප්‍රියමනාප රසයන්, කයෙන් ලැබෙන ප්‍රියමනාප ස්පර්ශයන්. මේවට කියනවා පංචකාම ගුණ කියලා. මේක තාම කාමේ නෙමෙයි, පංචකාම ගුණ. මෙන්න මේ පංචකාම ගුණ ආරම්භය සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ. මේ දකින අහන දැනගන්න කෙනාගේ හිතේ තියෙන සංකල්ප ටිකට තමයි කියන්නේ කාමය කියලා. එහෙනම් කාමය කියන එක කෙනා කෙනාට වෙනස් වෙනවා. නිකමට හිතනද කෙනෙක් ඔන්න මලක් දැක්කට පස්සේ කෙනෙක්ට ලස්සනයි නේද? ඒ කෙනා බොහොම සතුටු වෙනවා. තව කෙනෙක් ඒ මලම දැක්කොත් කනගාටුවක් අප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඒ මලේදී කාමය තියෙන්නේ, ආසාව තියෙන්නේ කෙනා කෙනාගේ හිතේ නේද? අන්න එක තමයි සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ. එහෙන් දකින රූපේ ආරම්භය රූපේ නෙමෙයි කාමේ තියෙන්නේ, ඒ දකින කෙනාගේ හිතේ. ශබ්දය අහනකොට ශබ්දේ නෙමෙයි කාමයේ තියෙන්නේ. සංකල්ප රාගයේ තුල ඒ කෙනාගේ සංකල්ප තුලයි. ගන්ධේ නෙමෙයි සංකල්ප තුලයි. තේරුණා නේද? අන්න ඒ සංකල්ප රාගයට තමයි කාමයේ කියලා කියන්නේ. එතකොට ස්පර්ශ කාමයේ තමයි අද බොහෝ දෙනෙක් කාමයේ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ධර්මයේ සඳහන් වෙන කාමය පස්සාකාරයි. ඇහෙන් දකින රූපේ ආරම්භයත් කාමයේ පහළ වෙනවා සංකල්ප රාගයේ. නා කනින් අහන ශබ්දය ආරම්භයත් පහළ වෙනවා. නාසයෙන් දැනගන්න සුවඳ ගඳ සුවඳ ආරම්භය, දිවෙන් දැනගන්න රසයන් ආරම්භය, කයින් ලැබෙන පහස ආරම්භයත් කාමයේ පහළ වෙනවා සංකල්ප රාගයේ. හරි, මේක තමයි කාමයේ කියලා කියන්නේ. හරි. සර්වඥ වහන්සේ කාමයේ ආදීනව මේ මහා දුක්ඛ ඛණ්ඩ සූත්‍රයේදී බොහොම ලස්සනට පෙන්නනවා. දැන් අපි කතා කරන්නේ මේ කාම පංස්කම් සැප විඳින්නේ අපි කය පවත්තන්නේ පංචකාම සම්පatti භුක්ති විඳින්න නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ කය නිකම් පවතිනවද? කයට ආහාර දෙන්න ඕනේ. ඇඳුම් පැළඳුම් අඳවන්න ඕනේ. ඉඳ හිටින්න තැනක් සකස් කරගන්න ඕනේ. බෙහෙතක් හේතක් ගන්න ඕනේ. එහෙනම් කය පවත්තන්න යනකොට මේ මූලික අවශ්‍යතා ටික ඕන නේද? එහෙනම් මේ මූලික අවශ්‍යතා ටික ඕගොල්ලන්ට නිකම් හම් වේද? ආහාර ටික, ඇඳුම පැළඳුම, ගෙවල් දොරවල් නිකන් හම් වේද? හොයා ගන්න ඕනේ. එහෙනම් ආරක්ෂාවක් කරන්න ඕන නේද? දැන් කය පවත්වන්න ගිහිල්ලා මොකද උනේ? පස්කම් සබ් විඳින්න ගිහිල්ලා අවසානේ රැකියාවක් දැන් කරන්න උනා. ඔන්න ආදීන මහා දුක්ඛ කන්ද සූත්‍රයේ සර්වචන වාසේ ලස්සනට පෙන්නනවා. අන්න රැකියාවක් කරන්න ඕන උනා. දැන් රැකියාවක් කරන අපි හිතමුකෝ මෙතන බොහෝ දෙනෙක් කුෂිකාර්මික පැත්තනේ. හරි. කුඹුරේ වැඩ කරන එක ලේසිද? බින් හී යහනකොට කොහොමද ඇඟට අමාරුව? දෙහි යහනකොට ඊට පස්සේ නිසි කලට වතුර නැති වුනහම මුර වතුර දෙනකොට ඊට පස්සේ බොහෝම අමාරුවෙන් කුෂිකාර්ම කරලා තෙල් පොහොර ටික ගහලා කුඹුර හැදුනට පස්සේ ආයේ සත්තු අලි ඇවිල්ලා විනාශ කරොත්, හරක් ඇවිල්ලා විනාශ කරොත් මේ ආදීනව සතුන්ගෙන්, සර්පයන්ගෙන්, මැස්සන්ගෙන්, මඳුරුවන්ගෙන් දුක් විඳගෙන, වීරය දාගෙන ඒවා ආරක්ෂා කරාට පස්සේ නිසි කාලෙට හරියට මේ වී ටික කපනකොට වැස්සොත් ආදායම ආඩු වෙනවා. එතකොටයි හිතේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඇති වෙනවා. විවිධාකාර වැඩ කරන්න යනකොට රැකී ආරක්ෂා කරන ස්ථානවල ස්වාමියා බැන්නොත් හිතට දෝමනස ඇති වෙනවා. දැන් රැකී ආරක්ෂා කරන්න ගිහිල්ලා තුන් ආදීනෝ අපිට හැටගත්තා. මේ ආහාර ටික හොයාගන්න, ඇඳුම පැළඳුම, ගේදොර බෙහෙත් ටික හොයාගන්න ගිහිල්ලා මේ රැස්ින ආදීනෝ. ඔන්න පංචකාම සම්පatti හොයාගන්න ගිහිල්ලා ලැබෙන ආදීනෝ, කාම ආදීනෝ මේ පෙන්වන්නේ. ඊළඟට සර්වජන් වහන්සේ පෙන්නවා එහෙම බොහොම අමාරුවෙන් අපි හිතමුකෝ එහෙම කුෂිකාර්මික තත්වය හෝ රැකී ආරක්ෂාව කරලා කොහොම කොහොම හරි හිතවුල් ඇති වෙලා හරි ශෝක පරිදේව ඇති වෙලා හරි ඒ ටික කරා කියලා දැන් කරලා කරලා බොහොම අමාරුවෙන් අපි සොච්චමක් හොයා ගන්නවා. මොනවා හරි සම්පත් ටිකක් හොයා ගන්න මිල මුදලා. දැන් මොකද ඊළඟ ප්‍රශ්නේ? සොරුන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. උන් ආදීන ඔයා. ඊළඟට මොකද? සතුරු ඇවිල්ලා ගණියෙද්ද නැහැ. සතුරන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට ප්‍රශ්නේ. ඊළඟට ගින්නෙන් විනාශ වෙද්ද නැහැ මේ සම්පත් ටික. ඒක ආරක්ෂා කරන්න ඕනේ. ජල ගැලීමක් ඇවිල්ලා විනාශ වෙද්ද නැහැ. ඒක ආරක්ෂා කරන්න ඕනේ. කවුරු හරි ඇවිල්ලා අප්‍රිය කෙනෙක් ඇවිල්ලා මේක අරයි ආයෙද්ද නැහැ. අප්‍රිය දායාදය දෙන්න වෙද්ද නැහැ. ඒකත් ආරක්ෂා කරන්න ඕන. ආදීනව. කාමයන්ගේ ආදීනව, පස්කම් සැපේ තියෙන ආදීනව මේ පෙන්වන්නේ. ඊළඟට සර්වචනාංශය කියන අන්න එහෙම අරන් ගියොත් මෙයාගේ හිතට මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මේ ටික හට ගන්නවා නේද? හරි. ඊළඟට සර්වජන් වහන්සේ දේශනා කරනවා දැන් මේ පස්කම් සැප නිසා තවත් ආකාරයේ මෙලොවදීම ආදීනව ලැබෙනවා. කොහොමද? සමහර විට gedara dorawal වල ප්‍රශ්න ඇති වෙනවා. දෙමාපියෝ දරුවොත් එක්ක රණ්ඩු වෙනවා. දරුවෝ දෙමාපියත් එක්ක, ස්වාමියා බිරිඳත් එක්ක, බිරිඳ ස්වාමියාත් එක්ක එකිනෙකිනා රණ්ඩු සරුවල් කලකෝලාහල ඇති වෙනවා. මේ ආදීනව මේව දැක ගන්න කියන, මේව මෙනෙහි කරන්න කියන. එතකොට තමයි නිබ්බිදාව කියන කාරණාව සකස් වෙන්නේ. ඊළඟට සර්වචන් වහන්සේ දේශනා කරනවා එහෙම කොලාහල කලකෝලාහල රණ්ඩු සරුවල් ඇති වුණොත් සමහර විට ආයුධ ගන්න වෙනවා, දඬු මුගුරු අතර ගන්න වෙනවා, අතින් පයින් ගහ ගන්න, වචනෙන් බැන ගන්නවා. මේ සමහර විට වෙලාවට ආයුධ ගත්තොත් එක්කෝ මරණය සමාන දුකකට විඳින්න වෙනවා. සමහර විට මරණය ආසන්න දුකක් නැත්තම් මරණය නේද? සමහර විට මේ පංචකාම සම්පත්තියින්ද රජුන් සමග යුද්ධ කරනවා. යුද්ධ කෝලාහල ඇති වෙන එකත් ආදීනයක් වශයෙන් පෙන්නනවා. එතකොට එක්කෝ මරණය වෙනවා, එක්කෝ මරණය සමාන දුකක් ඇති වෙනවා. ඊළඟට සර්වජන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් මේ පංචකාම සම්පත්තිය හොයන්න ගිහිල්ලා සොරකම් කරනවා. එහෙම නැත්තම් වංචා කරනවා. මංකොල්ල කනවා, එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණය කරනවා. මේ වගේ දේවල් කරාට පස්සේ මොකද කරන්නේ? රජවරුන් විසින් අල්ලාගෙන යනවා. අල්ලාගෙන ගිහිලා විවිධාකාර දඬුවම් කරනවා. මේ කාමයාදීනව අර කෙනා මෙලොවදී මේ දඬුවම් විඳින්න ඕනේ නේද? මෙන්න මෙලොව ලැබෙන කාමයාදීනව සර්වචන වංශයේ පෙන්වන. ඊළඟට සර්වචන වංශයේ දේශනා කරනවා පරලොවටත් ආදීනව array යනවා. කොහොමද? යම්කිසි කෙනෙක් මේ පස්කම් සපාරම්භය කයින් දුසිරිත කරනවා නම්, වචනෙන් දුසිරිත කරනවා නම්, හිතින් දුසිරිත කරනවා නම්, ඒ කෙනා මරණින් මත්තේ නිරේ උත්පත්ති ලැබනවා. දුක් සහිත කටුක ගොහොර නිරේ උත්පත්ති ලැබනවා. මොනවද කයින් කරන දුසිරිත? සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයේ වර්ධ හැසිරෙනවා, වචනෙන් බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කතා කරනවා, හිස් වචන කතා කරනවා, හිතින් අවිද්‍යාව, ඒ කියන්නේ විෂම ලෝභය කියලා කියන්නේ අනිත්‍යයේ තියෙන සම්පත් වලට හිතේ තියෙන කෑදරකමක්, ආසාවක් මගේ කරගන්න, අවිද්‍යාව, ව්‍යාපාද, තරහ, වෛරය තියෙනවා, ව්‍යාපාද. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය, ඒ කියන්නේ විවිධාකාර මිත්‍යා සංකල්ප ඇති කරගෙන ඉන්න, මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙලා ඉන්නවා. අන්න ඒවා තමයි හිතෙන් කරන දුසිරිත. අන්න එහෙම කාම සම්පatti හොයාගන්න ගිහිල්ලා, කම්සප විඳින්න ගිහිල්ලා මේ කයෙන් වචනෙන් සිතින් දුසිරිත කරොත් එයාට මෙලෝ විතරක් නෙවෙයි පරලොවටත් ආදීනව සකස් වෙනවා. දුගතිය උත්පත්ති ලබන්න. මෙන්න මේ ටික තමයි ශරුවචන් මහන්සේ කාමී ආදීනව පැත්තෙන් පෙන්වන්නේ දුනේ. ඒ අවස්ථාවට පසුබිමට සාපේක්ෂව මුලදී අපි ආදීන වශයෙන් සාකච්ඡා කරා මේ කයේ හටගන්න රෝග පිළිබඳව. දැන් ඔන්න සාකච්ඡා කරා කොහොමද මේ කාමයන්ගේ ආදීන අපි කය පවත්වන්නේ කම්සප විඳින්න, පංචකාම සම්පatti භුක්ති විඳින්න. භුක්ති විඳින්න යනකොට, කය පවත්වන්න යනකොට අපිට ආහාර ටික හොයාගන්න ඕනේ. ඒ නිසා රැකී ආරක්ෂා කරලා මේ කාමයන්ගේ ආදීනව සකස් වුණා. දැන් ඊළඟට තමයි මේ පංචකාම සම්පatti භුක්ති විඳිනවා කියලා කියන්නේ මොකද්ද? ඇහැ පරිහරණය කරනවා, කන පරිහරණය කරනවා, නාසය පරිහරණය කරනවා, දිව පරිහරණය කරනවා, කය පරිහරණය කරනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කියන මේ පස් ඉන්ද්‍රියංගෙන් ගත්ත අරමුණු මනසට අරමුණු වෙනවා. ඒ කියන්නේ මනසත් පරිහරණය කරනවා. තේරුණාද? ඒ කියන්නේ අපි පංචකාම සම්පatti භුක්ති විඳිනවා කියලා කියන්නේ අවසානයේදී මුළු ආයතන හයම පරිහරණය කිරීමක් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ අපිට ආදීනව සකස් වෙනවා. මේ ආයතන හයේ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. අන්න සමහර තැන්වල සර්වචන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය ආදීනවත් පෙන්ලා තියෙනවා. මේක තමයි සූක්ෂමම ගැඹුරුම තැන. අපිට සාමාන්‍ය ලෝකයේ පේනවා කයේ ආබාධ හට ගන්නවා කිව්වොත් කය ආදීනව තේරෙනවා. කෙනෙක් එකපාරම කිව්වොත් රූපය කියන එක ආදීනව සහිතයි, වේදනාව කියන එක ආදීනව සහිතයි, සංඥාව කියන එක ආදීනව සහිතයි, සංඛාරය විඥානය කියන එක ආදීනව සහිතයි කියලා එකපාරම තේරෙයිද? නෑ, ඒක එකඟ වෙච්ච සිතින් විදර්ශනාවෙන් අවබෝධ කරගන්න ඕනේ. අන්න සලු මට්ටමේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් සිව් මට්ටමට යනකොට අපිට මේ ක්‍රමක්‍රමයෙන් ධර්මයේ ගැඹුරකට යන්නත් පුළුවන් ආදීනව සංඥාව ඔස්සේ. මේ පංච උපාදානස්කන්ධේ ආදීනවය ගැන සර්වචන් වහන්සේ බොහොම ලස්සනට එක්තරා අවස්ථාවකදී සඳහන් වෙනවා සංයුත නිකායේ තුන්වෙනි පොතේ කන්ද සංයුත්තේ දේවදහ සූත්‍රය කියලා. ඒකදී ওই පංච උපාදානස්කන්ධ ආදීනවය ගැන ඉස්මතු වෙන කාරණාවක් තියෙනවා. එතනදී සර්වචන් වහන්සේ වැඩවාසය කරන්නේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවරනේ, සර්වචන් වහන්සේගේ ප්‍රදේශයනේ. ශාක්‍ය ජනපදයේ දේවදහ කියන නියම් ගමේ තමයි වැඩවාසය කරන්නේ. සර්වචන් වහන්සේ වැඩවාසය කරනකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් අපරදිග ප්‍රදේශයට වඩින්න එහෙ නැවතිලා භාවනා කරන්න ඕනි කියලා සර්වචන් වහන්සේගෙන් අවසර ඉල්ලන්න එනවා. සර්වචන් වහන්සේ වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ අපිට අපරදිග ප්‍රදේශය කියන්නේ බස්නාහිර දනව්වේ වෙන්න ඕනේ, වාසය කරන්න කැමති, එහෙ නැවතිලා ඉන්න කැමති කියලා අවසර ඉල්ලනවා. ඒ අවස්ථාවේදී සර්වචන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි, නුඹලා ආයුෂ්මත් සාරිපුත්‍ර ඉෂ්ටවරයන් වහන්සේගෙන් අවසර ගත්තද? මේ පිළිබඳ පිළිවිස්වාද අපලෝකණය කරාද කියලා අහනවා. මේ අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේලා කියනවා නෑ, භාග්‍යතුන් වහන්සේ අපි අවසර ගත්තේ නෑ කියලා. මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ඔන්න සාරිපුත්‍ර ස්වාමින් වහන්සේව හම්බුෙන්න මේ භික්ෂුන් වහන්සේලා පිරිස යනවා. යනකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා ඒ භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට නුදුරු වනලැහැබක වැඩ ඉන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරලා භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා, ආයස්මතුන් වහන්සේ අපි භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා මේ අපරිදි දිග දනව්වේ ගිහිල්ලා වැඩ වාසය කරන්න කැමතියි කියලා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ මතක් කරා මේ සාරිපුත්තයන් වහන්සේගෙන් අවසර ගත්තද කියලා. අපි ඒකයි නුඹ වහන්සේ හම්බ වෙන්න ආවේ කියලා මතක් කරනවා. ඒ අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම ලස්සනට හරියට නොදන්නා ප්‍රදේශයකට යන කෙනෙක්ට කොහොමද ඒ ප්‍රදේශය හැසිරෙන්න ඕනේ, මේ වගේ ප්‍රශ්න ඇහුවොත් මෙහෙමයි පිළිතුරු දෙන්න ඕනේ කියනවා වගේ බොහොම ලස්සනට සරුවච්චන් වහන්සේගේ ශාසනයේ පණිවිඩය අවවාදයේ සරුවච්චන් වහන්සේගේ අවවාදය ශාසනයේ පණිවිඩය මතක් කරලා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා, මහණෙනි, ඒ දනව්වට ගියාට පස්සේ ওই දනව්වෙ ඉන්නවා ශාස්ත්‍රීයෝ, බ්‍රාහ්මණ පිරිස්, ගහපති පිරිස්, මා විවිධාකාර ප්‍රයෝජ්‍යා පිරිස්, මහනදම් පුරණ කය ඉන්නවා. ඒගොල්ලෝ ඔබලාගෙන් අහන්න පුළුවන් ආයස්මතුන් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ මොන වගේ අවවාදයක්ද දේශනා කරන්නේ ඔබලාට, මොන වගේ ලබ්ධියක්ද තියෙන්නේ, මොන වගේ අනුශාසනාවක්ද ඔබලාට කරන්න කියලා. එහෙම ඇහුවොත් ඒ පඬිත පිරිස එහෙම ඇහුවොත් ඔබලා මොකද්ද උත්තර දෙන්නේ කියලා අහනවා. ඒ අවස්ථාවේදී අර භික්ෂුන් වහන්සේලා කියනවා, අනේ ස්වාමීන් වහන්සේ, මේ වගේ කරුණක් දැනගන්න අපි බොහෝ දුර ඉඳලා ඔබ වහන්සේ හමු වෙන්න එනවා. ඒ නිසා මේකේ අර්ථය ඔබ වහන්සේටම වැටහෙවා කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ කියා දෙන්න කියලා මතක් කරනවා. ඒ අවස්ථාවේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරන, එහෙනම් මහණනි, හොඳට අහගන්න, මෙනෙහි කරන්න, යම් කිසි අවස්ථාවක ඒ දනව්වේදී පඬිත ශාස්ත්‍රීය බමුණු ගහපති මහණ කෙනෙක් ඔබලාගෙන් ඇහුවොත් ඔබ ආයස්මතුන් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ මොකක්ද දේශනා කරන අවවාදේ, මොකක්ද අනුශාසනාව, මොකක්ද ඔබ වහන්සේගේ ඔබලා වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ලබ්ධිය කියලා ඇහුවොත් දේශනා කරන්නට කියනවා. අපිට සර්වචන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ චන්දරාගේ ප්‍රහාණය පිණිසයි සර්වචන් වහන්සේගේ අවවාදේ තියෙන්නේ. මුළු ශාසනයේ මාර්ථයේ මේ චන්දරාගේ ප්‍රහාණය කිරීම කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේම නැවත ප්‍රශ්නයක් අහනවා. එහෙම කියනකොට සමහර කෙනෙක් ඇහුවොත් මොකී චන්දරාගේ ප්‍රහාණය කරන්නද ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන්නේ? එහෙම ඇහුවොත් මහන්නේ කියන්නේ රූපේ චන්දරාගේ ප්‍රහාණය කිරීම සඳහා, වේදනාවේ චන්දරාගේ ප්‍රහාණය කිරීම සඳහා, සංඥාවේ චන්දරාගේ ප්‍රහාණය කිරීම සඳහා, සංස්කාරයේ චන්දරාගේ ප්‍රහාණය කිරීම සඳහා, විඥානයේ චන්දරාගේ ප්‍රහාණය කිරීම සඳහා, මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගේ ප්‍රහාණය කිරීම සඳහායි සර්වචන් වහන්සේ අවවාද කරන්න අපිට අනුශාසනා කරන්න කියලා. එහෙම කියනකොට තවත් කෙනෙක් ඇහුවොත් මොන වගේ ආදීනවයක් දැකලාද මේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංඛාරයේ, විඥානයේ චන්දරාගේ ප්‍රහාණය කරන්න කියන්නේ? මොන වගේ දොසක් දැකලාද? යම් කිසි දෙයක දෝෂයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කරන්න කියන්නේ නේද? අන්න එතකොට සර්වජන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, මහන්නි එහෙම ඇහුවොත් කියන්න, යම් කිසි කෙනෙක්ට පහන වූ රාගය තියෙනවා නම්, පහන වූ ඡන්දේ තියෙනවා නම්, පහන වූ ප්‍රේමේ තියෙනවා නම්, පහන වූ පිපාසාව තියෙනවා නම්, පහන වූ පරිදාහය තියෙනවා නම්, පහන වූ තණ්හාව තියෙනවා නම්, ඔය ඔක්කොම තණ්හාවට කියන විවිධාකාර පැති වලින් නම් ටිකක්, යම් කිසි ආකාරයකට මේ වගේ තණ්හාවක් තියෙනවා නම් ඒකිනා රූපය විපරිණාමඤ්ඤතා භාවී, රූපය වෙනස් වෙනකොට අන්සභාවයට පත් වෙනකොට ඒ කෙනාට ශෝකය උපදිනවා, ශෝක කරනවා, ශෝක පරිදේවය උපදිනවා, හත් ගඳහ හත් අත් ගහ ගහ අඬනවා, ශෝක පරිදේව දුක උපදිනවා, කායික වශයෙන් දුක උපදිනවා, දෝමනස්සය උපදිනවා, මානසික දුක උපදිනවා, දුක්ක දෝමනස් උපායාසය උපදිනවා, දැඩි වෙහෙස උපදිනවා. අන්න රූපය වෙනස් වෙනකොට අන්සභාවයට පත් වෙනකොට ඒ කෙනාට ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාශය හට ගන්නවා. අන්න ඒ නිසයි සර්වචන් වහන්සේ රූපී චන්දරාගේ ප්‍රහාණය කරන්න කියලා කිව්වේ. ඊළඟට යම් කිසි කෙනෙක්ට පහන වූ රාගය, ප්‍රේමය, පරිදාහය, පිපාසය, එහෙම නැත්නම් තණ්හාව තියෙනවා නම් ඒ කෙනාට වේදනාව විපරිණාම වෙනකොට, එහෙ කියන්නේ විනාශ වෙනකොට, අංශහැවි විභවට පත් වෙනකොට, අඤ්‍යතා භාවයට පත් වෙනකොට ඒ කෙනාට නැවත ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාශය හට ගන්නවා. අන්නේ දුස් දෙකලයි සර්වචන් වහන්සේ දේශනා කරන්නේ මේ වේදනාවේ චන්දරාගේ ප්‍රහාණය කරන්න කියලා. යම් කිසි කෙනෙක්ට සංඥාව පිළිබඳව පහ නොවිච්ච තණ්හාව තියෙනවා නම් ඒ සංඥාව වෙනස් වෙනකොට අන්සභාවයට පත් වෙනකොට යාට ඒ හේතු වෙනුත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායසට ගන්නවා. අන්න ඒ ස්වභාවය නිසායි සංඥාව පිළිබඳ චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. යම් කිසි කෙනෙක්ට සංස්කාරය පිළිබඳ පහ නොවිච්ච තණ්හාවක් තියෙනවා නම් ඒ සංස්කාරයේ විපරිණාම ස්වභාවයට පත් වෙනකොට ඒ කිනාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස හට ගන්නවා. අන්න ඒ නිසායි සර්වජන් වහන්සේ සංස්කාරයේ චන්ද්‍රාගය දුරු කරන්න කියන්නේ. යම් කිසි කෙනෙක්ට විඥානයේ විපරිණාම ස්වභාවයට පත් වෙනකොට පහ නො වූ තණ්හාව තියෙනවා නම් ඒ විඥානයේ විපරිණාම ස්වභාවයට පත් වෙනකොට ඒ කිනාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස හට ගන්නවා. අන්න ඒ නිසායි සර්වජන් වහන්සේ මේ විඥානයේ පිළිබඳ චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. අන්න එහෙම කියනකොට තවත් එතන ඉන්න පඬිත ශාස්ත්‍රියෙක් බ්‍රාහ්මණෙක් මහණ කෙනෙක් ඇහුවොත් මොන වගේ ආනිසංශයක් දැකලාද සර්වජන් වහන්සේ ওই චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. දැන් දෝෂයක් තියෙනවා නම් එපා කිව්වෙත් මොන වගේ ආනිසංශයක් තියෙනවා නම් නිකරන්න කියන්නේ. මොන වගේ ආනිසංශයක් දැකලාද ওই වගේ චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේම ප්‍රශ්නේ අහලා උත්තරේ දෙනවා. හැවත්නි මහණෙනි, යම් කිසි කෙනෙක්ගේ පහ වූ රාගය තියෙනවා නම්, ප්‍රහීන වෙච්ච පිපාසාව තියෙනවා නම්, ප්‍රහීන වෙච්ච ඡන්දේ තියෙනවා නම්, ප්‍රහීන වෙච්ච ප්‍රේමේ තියෙනවා නම්, ප්‍රහීන වෙච්ච පරිදාහයේ තියෙනවා නම්, ප්‍රහීන වෙච්ච තණ්හාව තියෙනවා නම්, ඒ කෙනා රූපය විපරිණාමී අඤ්ඤතාභාවි වෙනස් වුණාට, අන්සැහැවි ස්වභාවයට පත් වුණාට, එයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය හටගන්නේ නැහැ. ඇයි? රාගේ ප්‍රහීන වෙලා, තණ්හාව ප්‍රහීන වෙලා. අන්න ආනිසංසෙ. එහෙනම් ඒ කෙනාගේ පහවෙච්ච ප්‍රහීන වෙච්ච තණ්හාව තියෙනවා නම් වේදනාව වෙනස් වුණාට ඒ කෙනාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස හටගන්නේ නැහැ. ඒ කෙනාට සංඥාව කොච්චර වෙනස් වුණත් එයාගේ තණ්හාව ප්‍රහීන වෙලා නම් ඒ කෙනාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය හටගන්නේ නැහැ. ඒ කෙනාට පහවෙච්ච තණ්හාව තියෙනවා නම්, පහ වූ රාගය තියෙනවා නම්, ප්‍රහීන වෙච්ච පිපාසාව තියෙනවා නම්, ප්‍රහීන වෙච්ච පරිදාහය තියෙනවා නම්, ප්‍රහීන වෙච්ච තණ්හාව තියෙනවා නම්, ඒ කෙනාට සංස්කාරේ විපරිණාම වුණාට ඒ කෙනාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස හටගන්නේ නැහැ. ප්‍රහීන වෙච්ච තණ්හාව තියෙන නිසා ඒ කෙනාට විඥානයේ කොච්චර විපරිණාම ස්වභාවයට පත් වුණාට, විනස් වුණාට ඒ කිනාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය හටගන්නේ නැහැ කියලා. මෙතන සම්පූර්ණ බුද්ධ අවවාදයම සඳහන් වෙලා තියෙනවා. ඊටාම සියුම් කාරණාවක්, මේක නුවණින් දැක්ක යුතු කාරණාවක්. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට මේක කිව්වොත් අප්පෝ ඊටාම ගැඹුරු දේවල් කියන ඕවා අපිට කොහොමද තේරෙන්නේ කියලා නේ කියන්නේ. ඒකට තමයි සර්වඥාන්සේ මේ තේරෙන දේ පෙන්වන්නේ මුලින්ම. කය ආදීනව කියනක ඕන කෙනෙක්ට තේරෙනව නේද? කනේ අමාරු හැදෙනවා, ඔළුවේ අමාරු හැදෙනවා, නාසයේ අමාරු හැදෙනවා, විවිධාකාර ආබාධ හට ගන්නවා කියපුවාම තේරෙනව ඇත්තනේ. මේ කයේ මේ ආදීනව දොස් ටිකක් තියෙනවානේ. ඊට වඩා සියුම් කාරණාවක් කාම ආදීනව පෙන්නනකොට, තවත් සියුම් කාරණාවක් පංච උපාදානස්කන්ධ ආදීනව ටික පෙන්නනකොට, එහෙනම් සාමාන්‍ය විදිහට මතක තියාගත්තොත් යම් කිසි තැනක අපේ හිතේ චන්ද්‍රාගය තියෙනවනම්, කැමැත්තෙන් ඇලෙන ගතියක් කොතන හරි තියෙනවනම්, කයේ වේවා, කාමයේ වේවා, උපාදානස්කන්ධ පහේ වේවා, ඒක විපරිණාමී අඤ්ඤතාභාවි වෙනස් වුණොත්, අන්සහවි ස්වභාවයට පත් වුණොත්, එයාට උපදින්නේ මොකද්ද? ශෝකය, පරිදේවේ, දුක්ඛේ, දෝමනස උපායස. මේක යාදීන වේ කියන්නේ. ඕනම දෙයකට ගලපලා බලන්න පුළුවන් මේ ආදීන වේ කියන එක. අන්න ඒ ආදීන වේ නිසා මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස නැති වෙන්නේ මොකද්ද? මෙන්න මේ කොටින්ම කිව්වොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ පිළිබඳව ප්‍රහීන වෙච්ච තණ්හාව තියෙනවනම් ඒ කිනාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය හටගන්නේ නැහැ. අන්න ඒක තමයි සර්වචනාංශික ප්‍රධානම බුද්ධ අවවාදේ. ඉතින් මේකෙදි මම හිතාගෙන හිටියේ මේ පංච උපාදානස්කන්ධය ආදීනව භාවනාවෙන් අත්දකින්නේ කොහොමද කියලා තව ටිකක් කියා දෙන්න. නමුත් මට ධර්ම සාකච්ඡා වෙලාවදී තේරුණු දෙයක් තමයි, අපි කොච්චර මේ ගැඹුරු කාරණා මේ පිංතුන්ට කියා දෙන්න හැදුවත් ඒක තේරුම් ගන්න ටිකක් අමාරුයි. මට හිතුණා ඒකින්ද සරලව භාවනාව පැත්තෙන් අයත්තර මුලදී අපි සාකච්ඡා කරගත්තේ විදිහට කොහොමද භාවනාව කරන්නේ, කොහොමද නිසියාකාරව ඒ කරපු දෙයක් කමටහන වාර්තා කරන්නේ කියලා මේ දේශනාවටම ටිකක් එකතු කරොත් හොඳයි කියලා. දැන් අපි භාවනාව පැත්තෙන් ගත්තොත් ඇත්තටම අපි මේ කරන භාවනාවේදී යථාර්ථය නම් අවසානට මොන භාවනාව කරත් මේ ආයතන හයේ ඇත්ත ඇති හැටිය දැකලා මේ ආයතන හයේ ඇතිවීම සමුදය අත්තංගමේ ආස්වාද ආදීන විනිස්සරණේ මේ කරුණු පහ සාක්ෂාත් කරගන්න ඕනේ. ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ අපේ හිත මේ මොහොතෙත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපේ හිත තැම්පත් නැහැ, එකඟ නැහැ. ඒ නිසා අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙනවා අපේ හිත තැම්පත් කරගන්න, එකඟ කරගන්න. ඒ සඳහා තමයි අපි මූලික වශයෙන් මේ සතිය මේ යෝගාවචරණයට හඳුනා දෙන්නේ. මේ මූලික පදනම අපි හඳුනාගත්තොත් අන්‍යා හරියට අකුරු ඉගෙන ගන්නකොට අයන්න ආයන්න කියනවා වගේ මේ මූලික පදනම දාගත්තොත් ඕනෑම ලෝකයේ තියෙන භාවනා ක්‍රමයක් කරත් කිසිම කවදාක වරදින්නේ නැහැ. අපේ හිත එකඟ කරන වර්තමානයක පවත්වන්න දක්ෂ නම් ඕනෑම දර්ශනයක් ඉගෙන ගත්තත් ඕනෑම භාවනා ක්‍රමයක් කරන්න ගියත් ඒකෙදි බාධාවක් වෙන්නේ නැහැ. ඔබ දන්නවා සතිමත්ව කටයුතු කරන්න වර්තමානික හිත පවත්වන්න. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේලා ලොකු දර්ශන දේශනා කරන්න කලින් මේ මූලික පදනම හදලා හිටියා. ඒ පිළිබඳව මට හිතුණා තව ටිකක් මතක් කරත් හොඳයි කියලා. අපි ඉඳගෙන දැන් කරන භාවනාවක් ගමු. එතකොට අපි මූලික වශයෙන් ওই ආනාපාන හිත තැම්පත් කරගන්න කියලා කියනවනේ. ප්‍රකට වෙනවන, වඩාත්ම ප්‍රකට වෙන අරමුණක. මේකෙන් අපි අපේක්ෂා කරන්නේ අපේ හිත වර්තමානික පවත්වන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් නම් එක මොහොතක් ආස්වාසය කරන වෙලාවේ ආස්වාසය කියලා දැනගන්න, ප්‍රස්වාසය කියලා කියන වෙලාවේ ප්‍රස්වාසය කියලා දැනගන්න. ඒ වෙලාවේදී හොඳටම පේරෙනවනේ එක මොහොතක් සතියෙන් හිටියොත් ඒ වෙලාවේ කාමච්ඡන්දේ නෑ, ව්‍යාපාදේ නෑ, තීන මිද්දේ නෑ, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා නීවරණ පහම නෑනේ. Tamanṭa puluwana nange sati maatra wenna enna vardhane karaganda e inna kaale purawatama nīvarṇa nae kiyala viswasane hita vartamaane pavatinawa kiyala viswasane hari. Etakota mehema e wage aramunak manasikare karaganna danna kena nisiyaakarawa vaartha karala කමටහන සුද්ධ කරගන්නකොට ඒ කෙනා දැනගන්න ඕනේ මම ආශ්වාසය කරන වෙලාව ආශ්වාසය කියලා දැනගත්තා. තමන්ට වැටහුනේ මොකද්ද ආශ්වාසය කියලා? පොඩි කෙනෙක්ට කියන්න පුළුවන් මං හුස්ම ගන්නකොට මං දන්නවා, පිට කරනකොට මං දන්නවා. හැබැයි ඒ කෙනා හරියට කිව්ව අහගෙන ඉන්න කෙනා කොහොමද දන්නේ ආ හරියට කියනවාද කියලා? එහෙනම් එයා අල්ලා ගන්න ඕනේ ආශ්වාසය කරන වෙලාවේ මොනවද Tamanට වැටහෙන්නේ. සමහර කෙනෙක්ට සිසිල් ගැසි දැනේ, සමහර කෙනෙක්ට දිග කෙටි බව දැනේ, විවිධාකාර කම්පන චංචල දැනේ, විවිධාකාර ධාතු ස්වභාව දැනේ නේද ආශ්වාස ප්‍රශ්වාස කරන වෙලාවේ? අන්න ඒව අල්ලා ගන්න පුළුවන්. එතකොට එක පරියන්කයක් කරලා අඩු ගානේ මේ ටික හරියට වාර්තා කරොත් මම පරියන්ක භාවනාව කරන්නේ. පරියංක භාවනා කරන වෙලාවට මගේ මූල කර්මස්ථානේ ආනාපානය. එතකොට අහගෙන ඉන්න කෙනා දන්නවනේ දැන් මේ සක්මන ගැන නෙමෙයි කතා කරන්නේ, වෙන මෛත්‍රිය ගැන නෙමෙයි. කි පැහැදිලිනේ, ලස්සනට ලියන්න පුළුවන්නේ මම පරියංක භාවනාවේදී ආනාපානි කරන්නේ. ආශ්වාස කරන වෙලාවට මම ආශ්වාසි කියලා දැනගත්තා, ප්‍රශ්වාස කරන වෙලාවේ මම ප්‍රශ්වාසි කියලා දැනගත්තා. ඊළඟට මට වැටහුනේ මෙහෙම ආශ්වාස කියන වෙලාවේ දැනගන්නකොට මට තේරුණා මේක සිසිල් ගතියකින්, ප්‍රස්වාසය කියලා වැටෙනකොට මට තේරෙනවා මේක උණුසුම් ගතියකින්, සමහර විට දිග ගතියකින්, කෙටි ගතියකින්, ආදි වශයෙන් මේ ස්වභාව ලක්ෂණ ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට තව තව ආස්වාස ප්‍රස්වාස සිසිහෙන් ඉන්නකොට ඔන්න විතක මගේ හිත පිට පැන්නා. මේ ලස්සන්ට කරුණ එකතු කරගන්න පුළුවන් එක පරියන්කයක හිත පිට පැන. මොකටද හිත පිට පැන්නේ? ශබ්දයකට. එතකොට තමයි මොකද්ද කරේ? ශබ්දෙ හිත පැන්නා, හිත පිට පැන්නාම ශබ්දේ ඔස්සේ ගිහිල්ලා හිත කැළඹුණාද? එහෙම නැත්නම් සද්දයක් කියලා දැනගෙන නැවත මූල කර්මස්ථානයට එන්න පුළුවන් වුණාද? මේවා ලියවන ලස්සන්ට වාර්තා වෙනවනේ. ඊළඟට වේදනාවක් ආවොත් ආනාපානෙ හිත තියා ඉන්නකොට කකියනවා කකියනවා ඉන්න බෑ. ඊට පස්සේ මං ඒ වේදනාව තියෙන තැනට හිත තිබ්බා, දැනගත්තා විඳීමක් කියලා. ඒ සංසිඳුනට පස්සේ නැවත අරමුණට ආවා. ඊළඟට හිතුවිලි බාධා ආවා. එතකොට කොහොමද මොහොන දුන්නේ? දැනගත්තේ. ඒක වාර්තා කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පරියංක භාවනාවක් තුල ඒ භාවනාව කරලා නිසියාකාරව ඒක වාර්තා කරගන්න පුළුවන් නම් භාවනාව ක්‍රමක්‍රමී බොහෝම ශීඝ්‍රයෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා උත්සාහවත් වෙන්න ඕනේ පරියංක භාවනාවක් තුල ඒ වගේ නිසියාකාරයට මානසිකාරය කරන්න, නිසියාකාරයට වාර්තා කරන්න. ඊළඟට සක්මන් කරනකොටත් ওই ටිකමයි. සක්මන් පිටේ ගිහිල්ලා අර මූලික උපදේශ ටික අනුව අපි වම කියනකොට සතිමත් වෙනවානේ. දකුණ කියනකොට සතිමත් වෙනවනේ. එතකොට අල්ලගන්න උත්සාහවත් වෙන්න වම කියනකොට මම කොහෙද සතිමත් වෙන්නේ? කකුලේ යටිපතුලේ හැපෙන තැනද, නිදහසේ චලනයේද, තමන්ට කොහොමද වැටහෙන්නේ? කකුලේ යටිපතුල පොළවේ හැපෙනකොට ඔන්න තද ගති දැනෙනවා, උණුසුම් සිසිල් ගති දැනෙනවා, චලනයේ වෙනකොට කම්පන චංචල දැනෙනවා. මේවා අල්ලගන්න පුළුවන්නේ එක මොහොතක් තමන්ගේ හිත නැඹුරු වෙලා තිබ්බොත් ඒ වම කියන අවස්ථාවේදී. ඒක ඇතුළතත් තව කිඳා බහලා ඒ දකින ස්වභාව ලක්ෂණ අල්ලගත්තොත් අන්න තවත් හොඳට සති මාත්‍රව අල්ලලා හිටිනවා, තීව්‍ර වෙනවා. එතකොට දකුණ තියෙනකොට කොහොමද වැටහුනේ, කොතනද සතිය පිහිටවන්නේ, මේවයි මට වැටහුනේ කියලා වාර්තා කරගන්න පුළුවන් නම්, ඊළඟට වම දකුණ කියාගෙන ඔහොම දිගට යනකොට මේ වගේ බාධක ධර්ම ආවා, එතකොට මගේ හිත මෙහෙම පිට ගියා. මේවා මේ වැරදි නෙමෙයි, භාවනාවේ අද්දකී. අන්න එහෙම හරියට වාර්තා කරොත් ඒ දෝෂයන් මගහරවා ගන්න ක්‍රම තියෙනවා. ඊළඟට ඒ දෝෂයන්ට මුහුණ දෙන ආකාරය දන්නවා. ඊළඟට ක්‍රමක්‍රමයෙන් මේ වම දකුණේ සිහිත පවත්වනකොට එන්න කයස් සංසිඳිලා නිදහස යවිදිනවා වගේ දැනෙනවා. ඒ වගේ විවිධාකාර අත්දැකීම් එනවා. සමහර විට විවිධාකාර සක්මන් පිටේ යනකොට විවිධාකාර අදහස් පහළ වෙනවා. විවිධාකාර ඉදිරි හිත පිට පයින වේදනාව එනවා. ඒ වගේ විවිධාකාර අත්දැකීම් වාර්තා කරොත් ඒ ඉන්න පිරිසටත් බොහෝම මේ ශක්තියක් වෙනවා. ඒ අහගෙන ඉන්න ටිකෙම නිසියාකාරයට වාර්තා කරොත්. ඒ වගේම එදින්දා වැඩ කරනකොට, හොඳට එදින්දා ජීවිතේ ගත කරනකොට එක වැඩක් තමන් තනියම කරන වැඩක් අද දවසේ මං සතිමත් ඉන්නවා කියලා වතුර බොන ටික කියමුකෝ අපි. එහෙම නැත්නම් උදේ දත් මදින ටික කියමුකෝ. අදිෂ්ඨාන කරගන්න මං තනියෙන් කරන දත් මදින එක. අපි වෙනද අසතියෙන් දත් මදිනවා නම් අපි දන්නේ නැහැ දත් මැන්දද කියලා. බුරුසුව තියෙනකොට තමයි දන්නේ දත් ටික මැදලයි කියලා. උදේ නැගිටලා කරන්න තියෙන දේවල් ගැන හිත හිතා, එහෙම නැත්නම් ඊයේ දේවල් ගැන හිත හිතා දත් ටික මදින්නේ. දැන් ඔන්න බුරුසුව ගාවට යනකොට සිහියයි, අත දිග හරිනකොට සිහියයි, බුරුසුව ගන්න බවත් සිහියයි, දත් බෙහෙත් ටික දාගන්නකොට සිහියයි, දත් දෙක මදිනකොට ස්පර්ශ වෙනකොට සිහියයි, මොනවද දැනෙනවා නම් කට රසයක් ඒව ගැන සිහියයි. මේ අරමුණු ඔස්සේ තමයි හිත පිටපයින්නේ. එතකොට තමන්ට අල්ලා ගන්න පුළුවන් මේ රසයට ඕන හිත පිටපැන්න. දැන් තට්ටක් ගාලා මේ ආයතන හය ක්‍රියාත්මක වෙනකොට අල්ලා ගන්නත් දක්ෂතාවය දෙන. බුරුසුව දකින්නකොට සමහර වෙලාවට ඒ නිමිත්ත ආරම්භය ඕන හිත පිටපයින්නවා. දැන් ආයතන හයට අන්තිම වෙනකොට කොටු වෙන සතියෙන් හිටියොත් හොඳට අල්ලා ගන්න පුළුවන් ඒ කරුණු. ඉතින් අන්න ඒ වගේ සතිය ක්‍රමක්‍රමී වර්ධනය කරගන්න පුළුවන් නම් ඒ දත් ටික මදිනකොට, එතකොට බුරුසු අවසාන මැදලක් කෙල ටික ගහනකොට, මූණ හෝද ගන්නකොට, කට හෝද ගන්නකොට, බුරුසු ආපහු තියෙන උරුමුළු ක්‍රියාවලියම සිහියනේ. අන්න ඒ වගේ දවසකට තමන් තනියෙන් කරන වැඩක් අරගෙන බොහෝම සතිමත්ත්ව කරන්න උත්සාහවත් වුණොත් අන්නේ සතිය එක දවසක් එක මොහොතක් සතිමත් වුණා. අනිත් දවසේ මේ මොහොතවල් දෙකක් සතිමත් වෙන්න පුළුවන්. අනිත් දවසේ තුන් සැරයක් සතිමත් වෙන්න පුළුවන්. ඒ ඇති හොඳටම. දවසට එක ගානේ වැඩි කරගන්න. එකකින් එකකින් කියන්න. අන්න එතකොට ක්‍රමක්‍රමයෙන් වර්ධනයක් දැක ගන්න පුළුවන්. අන්න ඒ වගේ මූලික පසුබිම අපි හදාගත්තොත් මොන ගැඹුරු දහම් කතා කරත්, මොන ගැඹුරු දර්ශන කතා කරත් ඒ ඔක්කොටම පදනමක් තියෙනවා. ඒ පදනමේ හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන් ක්‍රමක්‍රමයෙන් ඒක වර්ධනය කරගන්න. ඒ නිසා උත්සාහවත් වෙන්න ඕනේ මේ වගේ මාසයකට දවසක් ඇවිල්ලා අපි මේ වගේ සරල උපදෙස් ටිකක් දුන්නාම ඒ ටික අහලා ඔන්න මාසයකට එක දවසක් ඇවිල්ලා භාවනා කරනවා ඇති. එහෙම හිතන්නේ නැහැ. ගෙදර ගිහිල්ලත් ඒ වගේම ඒ කාලේ අරගෙන කටයුතු කරන්න ඕන. අවශ්‍ය නිසි වේලාවක් දාගෙන අද දවසට මම පැය භාගයක් භාවනා කරනවා කියලා හිතමු. මල් පූජා කරලා බුදුන් වැඳලා හවසට 6ට බුදුන් වැඳලා ඉවර වෙලා ගෙදර කට්ටියත් එක්කම අපි හැමදාම පැය භාගයක් භාවනා කරමු කියලා. ඒ පැය භාගය තුල එතකොට කවුරුත් කරදර කරන්න දෙන්නේ නැහැ නේ. ගෙදර ඔක්කොම එකපාර භාවනා කරනවානේ. ඒ පැය භාගය තුල භාවනා කරාන කොච්චර පෞලේ සංසිඳීමක් එකලාශයක් ඇති වේද? ප්‍රශ්න ගැටලු කිසි දෙයක් නැහැ නේ. අන්න ඒ පැය භාගය අඩුතරමේ එහෙම කරපු කෙනාට විනාඩි 35 කරගන්න කෙච්චර අමාරු නැහැ නේ. විනාඩි 36 කරගන්න එක එච්චර අමාරු නෑනේ. විනාඩි 37 කරගන්න එක අනිත් දවස් එච්චර අමාරු නෑනේ. අන්න එහෙම ක්‍රමක්‍රමී මේක වර්ධනය කරගන්න ඕනේ. මොකද ඒ තරම් වටිනා ජීවිතයක් අපි ලබාගෙන ඉන්නේ. දැන් ආදීනව ටික තේරුණානේ මනුස්ස ජීවිතයක් අරගෙනම දැන් කරන. අපි දැන් මේ ආදීනවෙන් මිදිලාද? ඊළඟ ජීවිතයේ රැකිරක්ෂාවක් කරන එන ආදීනවෙන් මිදිලාද තාම අපි? ඊළඟ ජීවිතයේ මේ වගේ කයක් අරගෙන දුක් විඳින එකෙන් අපි තාම මිදිලාද? ඊළඟ ජීවිතය අනිත් අයගෙන් බැනුම් අහලා හිතේ දෝමනස් ඇති කරගන්න එකෙන් අපි තාම මිදලාද? නෑනේ. අන්න ඒ ටික මෙනෙහි කරලා බලන්නකෝ. එතකොට මේ ජීවිතේ වටිනාකම තේරෙනවානේ. අන්න එතකොට භවනා කරන උත්සාහවත් වෙන්න හිදෙනවා. අන්න ඒ නිසා ටික ටික මොහොතින් මොහොත උත්සාහවත් වෙන්නේ. ඒ තරම් වටිනා ශාසනයක් අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අනුශාසනාවත් අහලා අද දවසේ මේ ආදීනව සංඥාව ගැන කතා කරේ. මේ පින්වතුන්ගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ගුණ ධර්ම දියුණු වුණා නම් ඒකටත් උපකාරයක් වේවා. අවසානයේදී මේ අනුශාසනාව ප්‍රයෝගී කරගෙන මේ පින්වතුන්ගේ සති, සමාධි, ප්‍රඥා ආදී ගුණ ධර්ම දියුණු කරගෙන ඒ භාවනා කෘත්‍ය තව තවත් ශක්තියකින් ධෛර්යයකින් කරගෙන යන්න මේ අනුශාසනාව හේතු උපකාර වෙලා අවසානයේදී උත්තරීතර ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ අනුශාසනාවත් එකසේ හේතු උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා සිතති කරගන්න.